තවත් සතියක් පහුවෙලා අපි සඳුදා දවසේ මේ ආකාරයේ නොබහමුවට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ අලුත්ම දේශපාලනික වාතාවරණයේ තතුවිත්ති රැගෙනයි. මේ කර්තව්‍යයට සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට දැන් තොරතුරු විග්‍රහයට සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩුතයාවල. මනෝජ්, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලොක්ෂි.
ඔව්, මේ වෙනකොට උණුසුම්ම කාරණාව බවට පත්වලා තියෙන හිටපු මුදල් අමාත්‍ය, වත්මන් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතාගේ මේ බැඳුම් කර සිදුවීම හා සම්බන්ධව වන තොරතුරු අපි කතා බහ කරමු මුලින්ම. ඇත්තටම මේක සමස්ත රටම කැළඹීමට පත් කරපු සිදුවීමක් බවට පත් වුණා. අපි මීට කලින් සතිවලදී ඔබට වාර්තා කළා බැඳුම් කර සිදුවීම හා සම්බන්ධව විමර්ශනයට පත් කරපු ඒ ජනාධිපති කොමිසම් මගින් අවස්ථා කිහිපයකදීම රවි කරුණානායක අමාත්‍යවරයාට දැනුම් දීලා තිබුණ කොමිසම හමුවට පැමිණෙනට කියලා. ඊට පස්සේ මහතා යම් කිසි වූ කාරණා කිහිපයක් ඉදිරිපත් කළ තිබුණා පැමිණීමට නොහැකි බව සඳහන් කළා. අපි ගියවර සඳුදා දවසේ හමු වෙනකොට ඔබට සඳහන් කළා ඉන් දිනකට හෝ දෙකකට පසුව රවි කරුණානායක අමාත්‍යවරයා බැඳුම් කර කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතයි කියලා. දැන් මේ හෙළිදරව් වෙන සාක්ෂිත් ඉන් අනතුරුව දේශපාලනික වශයෙන් විවිධ පක්ෂ සහ විපක්ෂ මතවාද පිළිබඳවත් උණුසුම් වාතාවරණයක් ඇති වෙලා තියෙන කාලවකවානුවක මනෝජ් අපි මුලින්ම පටන් ගනිමු. අමාත්‍ය රවි කරුණානායක මේ කොමිසම හමුවේ දීපු සාක්ෂි මොනවද කියන කාරණාවෙන්?
අපි ගිය සතිය සඳහන් කළා වගේ බදාදා දිනේ හිටපු මුදල් ඇමතිතුමා, වර්තමාන විදේශ කටයුතු ඇමතිතුමා බැනුම් කර සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. ඔව්, මුලින්ම ජනාධිපති කොමිසමෙන් සමාවිල්ලුවා. මීට කලින් අවස්ථාව දෙකකදී කැඳවීම කරලා තිබුණා. නමුත් රාජකාරී බහුලත්වයේ මත ඔහුට සහභාගී වෙන්න නොහැකි වීම පිළිබඳව ඒතික්‍රම තමන්ගේ දේශපාලන අනාගතයේ යම් අවදානම් තත්වයකට පත් වෙලා තිබෙනවා මාධ්‍ය මේක වාර්තා කළ ආකාරයෙන් පිළිබඳව කියලා ඔහු සඳහන් කළා. කොමුණත් ජනාධිපති කොමිසම ඉදිරියේ පැය පහක කාලයක් හිටපු මුදල් ඇමතිතුමා, වර්තමාන විදේශ කටයුතු ඇමතිතුමා සාක්ෂි ලබා දුන්නා. මේ කටයුත්තේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දප්පුලද ලිවේරා මේ කාරණයෙන් පස්සේ ප්‍රශ්න කිරීම පටන් ගත්තා. ඔබ දන්නවා දැනට මේ සම්බන්ධයෙන් සුපිරි මහල් නිවාසයක හිමිකාරීත්වය සහ හිට මුදල් ලැබුණේ කොහොමද කියන කාරණාව එක්කයි පහුගිය කාලේ යම් මතභේදාත්මක තත්වයක් මතු වුණේ. මේ බැඳුම් කරගන්න දෙනු සම්බන්ධ කාරණය අලුත් මානයකට යොමු වුණේ. ඉතින් මුලින්ම විමසා සිටියේ රවි කරුණානායක ඇමතිතුමා පදිංචි ලිපිණය පිළිබඳව. ඊට පස්සේ කොළඹ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක ලිපිණයක් ඔහු ඉදිරිපත් කළා කොමිසම හමුවේ. ඊට පස්සේ ප්‍රශ්න කරා අර්ජුන් නැලෝසියස් සහ රවි කරුණානායක අමාත්‍යවරයා අතර තියෙන සබඳතාව පිළිබඳව. ඔහු සඳහන් කළා දිගු කාලයක ඉඳලා තිබුණු පවුල් අතර සබඳතාවක් තිබුණත් එහෙම කිට්ටු මිතුදමක් නැති බව සඳහන් කළා. කොමුණත් කොමිසම භාරයේ නැලෝසියස් මහත්මයාගේ දුරකථනය විමර්ශනය කරලා ඒ තාක්ෂණික විශේෂඥයින් ලබා දීලා තිබුණු දත්ත ඇසුරෙන් ඊට පස්සේ ප්‍රශ්න කිරීම ඒ පැත්තට යොමු වුණා. යොමු වෙලා තිබෙන කෙටි පණිවිඩ පිළිබඳව අවධානය යොමු කරලා තිබුණා. මූල්‍ය ගනුදෙනු කිහිපයක් ගැන කෙටි පණිවිඩ සටහන් පිටපත් අනුව මේ ආර්කේ කියන යෙදුමක් පිළිබඳව ප්‍රශ්න කිරීමක් යොමු කළා. කවුද මේ ආර්කේ කියන්නේ කියලා ඔහු ඒ ගැන නොදන්න බව තමයි කිව්වේ. ආර්කේ කියන්නේ කවුද කියලා තමන් දන්නේ නැහැ කියලා. නමුත් බොහෝ දෙනෙක් කිව්වේ ආර්කේ කියන්නේ රවි කරුණානායක කියන කෙටි යෙදුම කියලා. ඊට පස්සේ විදේශ ගමන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සිද්ධ කරලා තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුව විදේශ ගමන් සම්බන්ධයෙන් මේ කොමිසමට කරුණු ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුව ඕන් කියලා තිබුණ අවස්ථා 13කදී එකම කාලවකවානුවක දෙදෙනාම සිංගප්පූරුවට ගිහිල්ලා තියෙනවා කියලා. ඒත් එක්කම දෙදෙනාම එකම යානයක ගියපු අවස්ථා පිළිබඳවත් පෙන්වලා දීලා තිබුණා. කොමුණක් ඔහු සඳහන් කරලා තිබුණේ සිංගප්පූරුවේදී අවස්ථා 2-3කදී හමු වුණත් ඊට යා හමු වීමක් මොවුන් දෙදෙනා අතර නැහැ කියලා. ඒ ඊට තහවුරු කරන සාක්ෂි තමයි අර අවස්ථාව 13කදී විදේශ ගමන් සිංගප්පූරුවට දෙදෙනා එක්ව ගමන් කළ ආකාරය පිළිබඳව තොරතුරු වාර්තා වෙලා තිබුණේ. ඊට පස්සේ ප්‍රශ්න කරා 2016 අවුරුද්දේ සුපිරි නිවාස සංකීර්ණයකින් මේ පොලී පදනම මත මේ නිවාස ලබාගත්තු සිද්ධිය, විශේෂයෙන්ම රවි කරුණානායක ඇමතිතුමාගේ බිරිඳ අර්ජුන් ඇලෝසියස් සමග මේ නිවාස පරීක්ෂාවට ගියේ ඇයි කියන ප්‍රශ්නය යොමු කරලා තිබුණා. කොමුණත් රවි කරුණානායක ඇමතිතුමා කියලා තිබුණේ පරීක්ෂාවට බිරිඳ ගියා කියලා දන්නවා. නමුත් අර්ජුන් ඇලෝසියස් ගිය බව තමන් දන්නේ නැහැ කියන කාරණේ. ඊට පස්සේ අවධානය යොමු කරලා තිබුණා මේ නිවසට අර්ජුන් ඇලෝසියස් ප්‍රධානත්වයේ දරන සමාගමක් මාසෙකට රුපියල් මිලියන 1.45ක කුලියක් ගෙවපු බව දන්නවද කියන කාරණය එයත් ඔහු දන්නේ නැහැ කියලා තමයි සඳහන් කරලා තිබුණේ. ඊට පස්සේ මිලියන 1.45ක් ගෙවන්න මුදල් ලබා ගත්තේ කොහොමද කියන ප්‍රශ්න යොමු කරලා තිබුණා. එහිදීත් ඔහු සඳහන් කරලා තිබුණේ බිරිඳ සහ දේනිය ව්‍යාපාර කරන නිසා ඔවුන් ගෙව්වා ඒ පිළිබඳව අමුතුවෙන් සොයා බලන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කියලා මෙවැනි කාරණා ඔස්සේ තමයි ප්‍රශ්න කරලා තිබුණේ. ගොඩක් කාරණා පිළිබඳව ඔහු නොදන්න බව තමයි කොමිසම හමුවේ සඳහන් කරලා තිබුණේ. මම හිතන්නේ මේ පිළිබඳව බොහෝ කාරණා සමාජය හරහා දැනුවත් වෙච්ච නිසා ජනතාවත් දන්නවා. මෙවැනි සංවාදයක් තමයි කොමිසම හමුවේ මේ පැය පහක කාලය ඇතුළේ සිද්ධ වුණේ. දිරුක්ෂි
ඔව් මනෝජ්, ඇත්තටම ඔය කතාව විශාල වශයෙන් සමාජ ජාලා වෙබ් අඩවිවල විවේචනයට ලක්වෙමින් තියෙනවා. අපි දකිනවා මේ පහුගිය සතිය පුරාම තාමත් එහෙමයි. දන්නේ නැහැ, මතක නැහැ කියන කාරණා දෙක ප්‍රමුඛව එහිදී අපිට අහන්නට ලැබෙන. අපි දන්නවා මේ බැඳම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නට පස්සේ රවි කරුණානායක අමාත්‍යවරයා ඉන් පිටතට පැමිණුණාට පස්සේ මාධ්‍යයට කිව්වේ මොනවද කියලා අපි කෙටි සමාලෝචනයකදීම ඒ පිළිබඳවත් මනෝජ්.
ඔව්, ඔහු කිව්වේ අපි බයයි, අපි මේවට සාක්ෂි දෙන්න අකමැති කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒකයි අපි මේකට ආවේ. සාක්ෂි නැතුව මේ තමන්ව මාධ්‍යෙන් එල්ලන්න හැදුවා. අද සාක්ෂිත් එක්ක සියලු දේ බොරු කියලා තමන්ට ඔප්පු කරන්න හැකියාව ලැබුණා කියලා තමයි එළියට ඇවිල්ලා මාධ්‍ය හමුවේ රවි කරුණානායක අමාත්‍යවර සඳහන් කළේ. රජයේ නීතිපති දෙපාර්තමේන්තුව තමන්ගේ චරිත ඝාතනය කරලා ඒ අය ඉහළ තනතුරු වලට යන්න පුළුවන් ආකාරයේ වටපිටාවක් සකස් කර ගන්න සූදානම් වෙනවා කියලා චෝදනාවකුත් රවි කරුණානායක අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සඳහන් කළා. ඉතින් විපක්ෂයේ ඉන්නකොට අපිට හිරිහර කරා ආණ්ඩුවට ආවට පස්සේ චරිත ඝාතනය කරන්න හදනවා, මොකද්ද අපි කරපු වැරද්ද කියලා තමයි එළියට ඇවිල්ලා මාධ්‍යයට අදහස් පළ කළේ අමාත්‍යවරයා.
ඔව්, මෙහිදී වඩාත්ම ප්‍රමුඛව කැපී පෙනෙන කාරණාව තමයි මේ සම්බන්ධව වත්මන් රජයේ ජනාධිපති සහ අගමැතිවරයා දක්වන්නා වූ ප්‍රතිචාරය මොකද්ද කියලා. බොහෝ දෙනෙක් මෙහිදී විමසා සිටියා හොරුන් එළවනවයි කියලා, හොරුන් අතරංගුවට ගන්නවයි කියලා, හොරුන්ට දඬුවම් දෙනවයි කියලා අපු යහපාරණ රජය දැන් මේ එළිවෙන කරුණු හරහා මේ සිදුවන වංචා දූෂණ වලට මොකක්ද ගන්නා වූ ක්‍රියාමාර්ගය කියලා. එහිදී ජනාධිපතිවරයාගේ තීන්දුව තීරණ සහ අගමැතිවරයාගේ තීන්දුව තීරණ කෙරෙහි ජනතාව බලාගෙන සිටිනවා. මුන් දෙදෙනාගේ මේ සම්බන්ධව තියෙන ප්‍රතිචාරය මොකක්ද මේ වෙනකොට?
ඔව්, දැන් ඊයේ දවසේ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් නවතම ප්‍රතිචාරයක් දක්වලා තිබුණා මස්කෙලිය ප්‍රදේශයේ තිබුණු පක්ෂයේ හමුවකදී. එහිදී අග්‍රාමාත්‍යතුමා සඳහන් කරලා තිබුණේ මේ ආණ්ඩුවට හොරු ආරක්ෂා කරන්න අවශ්‍ය නැහැ, යමක් කෙලිවුණොතින් වාර්තා වුණොතින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරලා පක්ෂය හොරුන්ගෙන් තොර පක්ෂයක් බවට පත් කරනවා, එහෙම හොරු ඉන්නවා නම් ඔවුන් ඉවත් කරනවා කියන දැඩි මතයක් අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරලා තිබුණා. නමුත් පසුගිය සතියේ සිදුවෙච්ච සිදුවීම් අතරින් සතියන්ත පුවත්පත් පවා වාර්තා කරලා තිබුණේ රවි කරුණානායක ඇමතිවරයාට මෙහෙම දෙයක් සිද්ධ වෙච්ච එක පිළිබඳවම අග්‍රාමාත්‍යතුමා යම් කනගාටුවකින් හිටියා කියලත් ප්‍රවෘත්ති වාර්තා කරලා තිබුණා. නමුත් ඊයේ දවසේ කරපු ප්‍රකාශයෙන් කියුණේ පක්ෂයේ හැම කෙනෙක් හම්බුනොතින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා ඔහුව පක්ෂයෙන් ඉවත් කරනවා කියලා. පහුගිය බදාදා දවසේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාත් හම්බ වෙලා දීර්ඝ ලෙස සාකච්ඡා කරලා තිබෙනවා. සාකච්ඡාවෙන් පසුව ගිහිල්ලා හදිසියේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් බ්‍රහස්පති දවසේ සූදානම් කරලා තිබෙනවා. ගොඩක් දෙනෙක් බලාපොරොත්තු සහගතව ඉඳලා තිබෙනවා මේකේ වැදගත් දෙයක් වෙයි, වැදගත් තීන්දුවක් ගනී, යම් අදහසක්වත් උවමාරු වෙයි කියන අදහසෙන් ඉඳලා තියෙන. ඔය අතරේ කොමාරි රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් මේ අවස්ථාවට සහභාගී වුණු ජනාධිපතිතුමත් එක්ක වෙන වෙනම සාකච්ඡා කරලා තියෙනවා. ඒ අතරේ රවි කරුණානායක අමාත්‍යවරයා ජනාධිපතිතුමා හමු වෙලා වචනයක් කතා කරන්න එතනට ගිහිල්ලා තියෙනවා. එතනදී රවි කරුණානායක ඇමතිවරයාගෙන් ජනාධිපතිතුමා ඉල්ලලා තිබෙනවා කියලා වාර්තා වෙනවා. මේ ඔක්කොගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරලා යමක් කරන්න පුළුවන් ඔබතුමාට විතරයි. ආණ්ඩුවේ අගමැතිතුමාගේ අපි හැමෝගෙම ගෞරවය වෙනුවෙන් රවි මේ වෙලාවේ ඇමතිකමෙන් ඉල්ලා අස් වෙන්න කියන යෝජනාව ජනාධිපතිතුමා කරා කියලා සඳහන් වෙනවා. මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැහැ. එහෙම කළොත් ඉස්සරහට එන අභියෝග වලට මුහුණ දෙන්න අපි හැමෝටම ශක්තිය ලැබෙයි. ඒ නිසා මේ වෙලාවෙන් ඉවත් වෙන්න කියන යෝජනාව ජනාධිපතිතුමා රවි කරුණානායක ඇමතිවරයාට කළා කියන දේ තමයි වාර්තා වෙන්නේ. දිලෘක්ෂි,
ඔව්, මේ සිදුවීමට පසුගාමී සිදුවීම් විදිහට කතා බහ කරද්දී මේ සම්බන්ධව සූදානම් වෙන දෝෂාභියෝග පිළිබඳවත් අපි ගිය සතියේදී යම් කිසි වූ ඉඟියක් කළා. ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය මේ සඳහා සූදානමකින් සිටිනවා කියලා. මේ සතිය වෙනකොට ඒකාබද්ධ විපක්ෂයෙන් පමණයි මේ ප්‍රතිචාරය අපිට දකින්නට ලැබුණේ. ඒ සම්බන්ධවත් අපි කැමති වැඩිදුර විස්තර දැනගන්න මනෝජ්.
ජනතා විමුක්ති පෙරමුණට කලින් ඒකාබද්ධ විපක්ෂය ඉස්සර වුණා කියලා කිව්වොත් හරි. මේ සම්බන්ධයෙන් විශ්වාස භංගයක් සකස් කරලා මේක පාර්ලිමේන්තුවට බාර දීලා තියෙන්නේ දැන් ඒකාබද්ධ විපක්ෂය. මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සන් සහිතව තමයි මේ බාර දීලා තිබෙන්නේ. බාර දුන්න විතරක් නෙමෙයි ඔවුන් මේකට යම් අදහස් දක්වීමක් කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු මේකට සහයෝගය දෙන්න සූදානම්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු මේකට සහයෝගය දෙන්න සූදානම් කියන ප්‍රකාශත් ඒකාබද්ධ විපක්ෂය වෙනකොට කරලා තිබෙනවා. විශේෂත්වය වෙන්නේ මේ අත්සන් කිරීම සිද්ධ වෙලා තියෙන්නේ මංගල සාදයකදී. ඒ තමයි කේලිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාගේ පුත්‍රයා ප්‍රමිත් රඹුක්වැල්ලගේ විවාහ මංගල්‍යය සිද්ධ වෙන ඒ උත්සවය අතරතුර තමයි මේ විශ්වාස භංගයට අත්සන් කිරීම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සිද්ධ කරලා තියෙන්නේ. කොමුණත් විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගේට් එකම විමල් වීරවංශ මැතිතුමා වැනි අයගේ අත්සන් මේ ලේඛනයට ඇතුළත් වෙලා නැහැ කියන කාරණය මාධ්‍ය සාකච්ඡා වුණා. කොහොමුණත් ඊට පස්සේ හිටපු ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා විශ්වාස භංගයට තමන් අත්සන් නොකළත් පාර්ලිමේන්තුවට මේ සම්බන්ධයෙන් විවාදයක් ගත්ත වෙලාවේදී තමන් ඊට විරුද්ධව ඡන්දය ලබා දෙනවා, ඒ කටයුත්තට මුහුණ දෙනවා කියන ප්‍රකාශයත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කරලා තිබුණා. ඒ අනුව ඒ බලාපොරොත්තුත් එක්ක තමයි ඒකාබද්ධ විපක්ෂය විශ්වාස භංගය පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාර දීලා තියෙන්නේ.
හොඳයි, එහෙනම් අපි දැන් මෙතෙක් විවිධ පක්ෂ මේ සම්බන්ධයෙන් දරන්නා වූ මත පිළිබඳ විමසා බලමු. ඒ පක්ෂවල යම් යම් කැපී පෙනෙන දේශපාලන චරිත පසුගිය සතිය පුරාම විවිධ ආකාරයෙන් මේ සම්බන්ධව මත දැක්වීම් සිදු කළා විවිධ ජනහමුවලදී ප්‍රවෘත්ති සාකච්ඡාවලදී. විශේෂයෙන්ම ඔබ කලින් සඳහන් කරපු ආකාරයට මනෝජ්, මේ අර දෝෂාභියෝගය සම්බන්ධව මේ වෙනකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පිරිසට අදාළ පිරිස් යම් යම් ප්‍රකාශනිකුත් කරමින් තියෙන. ඒ අතරනුත් මම මුලින්ම එකතු කරගන්නවා බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ විශ්වාස භංගයට කවුරු සහයෝගය ලබා දෙනවද කියන ආකාරයෙන් පළ කරපු ඉඟිය පිළිබඳව.
මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රජය තුල සිටින මැති ඇමතිවරු විශාල පිරිසක් ඉතා පැහැදිලිව ප්‍රතිඥා දීලා තියෙනවා හිටපු මුදල් අමාත්‍යවරයාට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරන බව. මම දැක්කා විශ්වාස භංගයට ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් ඡන්දේ පාවිච්චි කරනවා කිය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසකුත් පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා රවී කරුණානායක මහතාට විරුද්ධව ඡන්දේ පාවිච්චි කිරීම හෝ ඡන්දේ දීමෙන් වැළකී සිටින්න කටයුතු කරනවා කිය.
ඔය එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ආනන්ද අලුත්ගමගේ එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කළ හිටියා මේ රවි කරුණානායක අමාත්‍යවරයා යම් කිසි උත්තරජනයක් කළා කියලා පුළුවන් නම් විශ්වාස භංගය අරගෙනවිල පෙන්වන්න කියලා.
මේ වෙනකොට අපි සමග කතා බහ කළ දෙන මන්ත්‍රුත් එක්ක ගත්තාම 130කට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ මේ විශ්වාස භංගයට පක්ෂව ඡන්ද දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. දැන් ආණ්ඩුව ලෑස්ති මේකෙන් බේරෙන්නේ. ඒ තමයි රවි කරුණානායක මහතාට తాවකාලික විවත් වෙන්නේ කියලා කියනවා. අපිට රවි කරුණානායක මහතා අභියෝග කරලා පුළුවන් නම් විශ්වාස භංගය ගේන්න කියලා.
දැන් එතකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකුඩි මහතා එක්තරා අවස්ථාවකදී ප්‍රකාශයක් කළා. මේක ටිකක් සැලකේතු ප්‍රකාශයක් විදිහට බොහෝ දෙනෙක් සලකනු ලැබූ ප්‍රකාශයක්. මේ සිදුවීම යට ගහන්න අල්ලස් දීමේ යම් කිසි වූ සූදානමකුත් තියෙනවා කියලා.
රවි කරුණානායක මැතිතුමාට එරෙහිව දැන් විශ්වාස භංගයේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ වන විට එතුමාගේ පාර්ශවයෙන් විරුද්ධව ඡන්දේ දීම වළක්වා ගැනීම සඳහා මහා පරිමාණ මුදල් වපුරන වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක වෙමින් යනවා. මහා බැංකුවේ අමුමිය හොරකම් කරපු මුදල් ඩොලර් දැන් වපුරන්න පටන් අරන් තියෙනවා. රවි කරුණානායක මහතාව නිදහස් කර ගැනීම සඳහා ඔහුට පක්ෂව සහය ලබා ගන්න දැන් මෙහෙයුම පටන් අරන්.
රවි කරුණානායක අමාත්‍යවරයා මේ බැඳුම් කර කොමිසමේ සාකි ලබා දීමේදී සිදු කර ප්‍රකාශ පිළිබඳව ඇතම් ආකාරයකට හාස්‍යජනක ප්‍රකාශයක් අපිට දකින්න ලැබුණා පසුගිය සතියේදී. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාය සම්බන්ධයෙන් මේ වගේ අදහසක් පළ කළ හිටියා.
රවි කරුණානායක ගේ අලුත් පැටියා කරනවා කියලා ගෙයක් කුලියට ගත්තා. ගමේ අපි ගෙයක් හදාගෙන නිවාස ණයම දෙන්නේ ලක්ෂ 1000. මුදල් නැමැතිගේ ගෙවල් කුලිය ලක්ෂ 14000. මාස 8ක් හිටියා. ගෙව්වේ කවුද? මහා බැංකුව අධිපතිගේ බෑන අර්ජුන ඇලෝසියස්. රවි කරුණානායකෙන් කොමිසමෙන් අහනවා ගේ කුලියට ගියාද? ඔව්. ගාන කීයද? නෝනා තමයි දන්නේ. කුලිය ගෙවන්නේ කවුද? නෝනා තමයි දන්නේ. ඊට පස්සේ ලක්ෂ 1650 දීලා රවි ගේ ගන්නවා. කොමිසමෙන් අහනවා ගේ ගත්තද? නෝනා තමයි දන්නේ. ගේ ගාන කීයද? නෝනා තමයි දන්නේ. ඕක විතර දඩුවම් හම්බ වෙයි කියලා. හිතන්නවත් එපා. දඩුවම් හම්බ වෙන්නේ නැහැ.
ඔව්, සභානායක ලක්ෂ්මන් කිරියල්ල කියන පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වුණාම යම් කිසි තීරණයක් ගන්නවා කියලා.
දේශපාලනයේ පෞද්ගලික මත නැහැ, සාමූහික තීන්දුව තමයි අවශ්‍ය. මම හිතන්නේ හෙට හරි අනිත් දාට පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වුණාම ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න.
ඔව්, එතකොට දූෂණ විරෝධී සංවිධානයේ වසන්ත සමරසිංහත් එක්තරා මහජන හමුවකදී සඳහන් කළා තිබුණා ආණ්ඩුව හොරු අල්ලනවා කියලා. කිව්වට හොරු ටික පැනලා ආණ්ඩුව අල්ලගත්තයි කියලා.
ලක්ෂ 1650ක ගියා. මාස 8ක් ජීවත් වෙලා කියනවා දැන් ඇවිල්ලා ඒකේ කාගෙද කියලා දන්නේ නැතුව ජීවත් වුණේ. මරු බඩු එයාට ලැබිච්ච ජනවරම අනුව නම් මෙලහට රවේ ඉන්න ඕනේ හිරේ. හැබැයි ඉන්නේ කොහෙද? කැබිනට් එකේ තවමත්. දැන් ආණ්ඩුව ආව හොරු වල්ලන්න. හොරු පැනලා අල්ලගත්ත ආණ්ඩුව.
දැන් මේක විශේෂිත සිදුවීමක් බවට පත් වෙලා තිබෙන පසුගිය සතිය පුරාම ඒ නිසා අපි විවිධ පාර්ශ්වයෙන් මේ සම්බන්ධව අදහස් විමසා බැලීමක් සිදු කරා. මේ ආකාරයෙන් හඬපටිය යොදා ගනිමින් දැන් බැඳුම් කර කොමිටිය දමන්නට කලින් මේ සම්බන්ධව අල්ලොස්සෝ දූෂණ විමර්ශන කොමිසමට දැනුම් දුන්නේ මමයි කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර කියනවා. ඔහෙලරු මේ ප්‍රධාන ලේකම් පාට්ලි චම්පික රණසිංහ කියනවා ජනවාරි 8 වෙනිදා දීපු වරම ඉෂ්ට කරන්න ඕනේ වර්තමාන ආණ්ඩුව. හැබැයි කලින් ආණ්ඩුවේ නම් මෙහෙම දෙයක් හිතන්නවත් හැකියාවක් තිබුණේ නැහැ කියලා.
බඳු කරේ විතරක් නෙවෙයි පසුගිය කාලේ සිද්ධ වෙච්ච දූෂණ වංචා සියල්ලටම තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕන. ඒක තමයි මේ රටේ ජනතාව 2015 ජනවාරි 8 වෙනිදා දීපු වරම. ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. මේක ගිය ආණ්ඩුවේ තිබුණා නම් කවදාවත් මේක වෙන්නේ නැහෙනේ. මේ විදියට තමන්ගේ මැති ඇමතිවරු හරි වෙනත් රාජ්‍ය නිලධාරීන් හරි හෙළිදරව් වෙන විදිය පරීක්ෂණ කටයුතු කරන්නේ නැහැ.
දැන් මේක ඇතම් වෙලාවට හාස්‍යජනක ස්වරූපයක් ගත්තා කියලා මම කලිනුත් කියවනේ. දැන් මේ වගේ තවත් ප්‍රකාශයක් අපිට ඇහුණා ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രി සමන්ත විද්‍යාරත්න කරපු මේ ප්‍රකාශය හරහා.
ලක්ෂ ගණන් වටිනා දේපල රැස් කරලා ගෙවල් ගත්තම දැන් මිනිහ හදන්නේ නැහැ කොහෙන්ද මේ මුදල් ආවේ. මෙයාට මතක නැහැ. මෙයා මහ විකාර කතා. දැන් මෙයාට ගියේ ගමන් මතක නැහැ, ගත්ත මුදල් මතක නැහැ, ඉන්නගේ කවුද බදු ගෙවන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් මේ වගේ මතක නැති වෙන්න බලපාන හේතු කීපයක් තියෙනවා. එක්කෝ එයාගේ මානසික රෝගියා. එක්කෝ තයිරොයිඩ් ග්‍රන්ථියේ මොකක් හරි ප්‍රශ්නයක්. හරියට එන්සයිම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මෙයා මොනියම් මොහොත දවසක පොළු පහරක් හරි වැදිලා මෙයාගේ මානසික දුබලතාවයක් තියෙනවා. ඒ වගේ මිනිස්සු මේ මුදල් අමාත්‍යාංශයක් පාලනය කරන්න සුදුසු නැහැ.
මනෝජ බර කලින් සඳහන් කළානේ මේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මස්කෙලියේදී යම් කිසිවු ප්‍රකාශයක් කළා කියලා මේ සම්බන්ධයෙන් මේ ප්‍රකාශය.
අද රටේ සම්පූර්ණ නිදහස තියෙනවා. අද කොච්චර විරුද්ධයිද කියලා කිව්වොත් ඇමතිවරු ගෙනල්ලා නීතිපති ප්‍රශ්න අහනවා. මීට ඉස්සෙල්ලා ඔක වෙනවද? නීතිපතිතුමා ජනාධිපතිගේ ගෝලෙක් ඉස්සර. නීතිපති දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරා. නැත්තම් සුදු වෑන්නකින් උස්සගෙන ගිය. එකක් කියනවා මේ ආණ්ඩුවේ කොරුන්ට ආරක්ෂා කරන්න ඕම නැහැ. ඕනෑම කරුණක් එළි වුණොත් ඒව ගැන වාර්තා වුණොත් අපි ඒ ගැන හොයලා බලලා ක්‍රියා කරනවා.
එතකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියනවා හෙළිදරව් නොවුණු තවත් මුදල් වංචා තියෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් පැවති ජනාධිපතිවරණයටත් යම් කිසි ආකාරයක බලපෑමක් කරලා තියෙන පුද්ගලයෙක් කියලා.
ඉතින් මේ විතරක් නෙවෙයි විදුරව නොවුණු ගොඩාක් තියෙනවනේ. දැන් ජනාධිපති මැතිවරණේ වෙලාවේ සිංගප්පූරු ගියේ මොකටද മന്ത്രിවරු? ඉල්ල එනකොට බෑග් උස්සගෙන ආවේ මොනවද? ඒවයි තිබුණේ මොනවද? රහසක් නෙවෙයි ඔක්කොම කියනවා අර්ජුන මහේන්ද්‍ර ගේ ෆ්ලැට් එකේ තමයි ඔක්කොම කුමන්ත්‍රණය මුදල් ගනුදෙනු කෙරුණේ කියලා. ඉතින් මේවත් එළිදරව් වෙන්න ඕන.
හොඳයි, රවිගේ කතාවෙන් අනතුරුව අපි තවත් ආරක්ෂිත තත්ත්වය පිළිබඳව වන විශේෂිත අවධානයට ලක්වුණු කාරණාවක් පිළිබඳව සාකච්ඡාව ආරම්භ කරමු. අපි මීට කලිනුත් මේ පිළිබඳව කතා බහ කළා මේ විශේෂාංගයෙන්ම. යාපනයේ ඇති වී තිබුණ තත්ත්වය පිළිබඳව යාපනයේ රාජකාරියේ නියලී සිටියේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හඹාගෙන ආවු තියුණු ආයුධවලින් සන්නද්ධ වුණු පිරිසක් ඒ පොලිස් නිලධාරීන් දෙදෙනාට සිදු කළ ප්‍රහාරය සම්බන්ධව විශාල කලබගෑනියක් ඇති වෙලා තිබුණා. ඉන් අනතුරුව ආවා කල්ලිය නැවත වතාවක් යාපනයේ ප්‍රදේශයේ හිස ඔසවමින් තිබෙන බවට යම් කිසි ඉංගියක් කළා පොලිස්පතිතුමා විසින්. මේ සියලුම කාරණා ඒකාබද්ධ කරලා ගත්තහම යාපනයේ තියෙන ආරක්ෂිත තත්ත්වය කොහොමද? අපි ඒ සම්බන්ධව පුළුල් තොරතුරු විග්‍රහයක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා මනෝජ්.
යම් සිද්ධි කීපයක් ඇති වුණා. සිදුවීම් අතර වැඩිම අවධානයක් ගත්ත සිද්ධිය තමයි පසුගිය 30 වෙනිදා කෝපාය පොලිසිය කොස්සාපල් වරුන් දෙදෙනෙකුට මහා දවාලේ යාපනයේදී බයිසිකල් වලින් පැමිණි කඩු කිනිසි අරගත්තු කල්ලියක් පහර දීලා කපා කොටා තියෙන වෙලාවක පාරේ වැටිලා ඉඳද්දී ජනතාව අරගෙන ඇවිල්ලා ඔවුන් රෝහල් ගත කරා කියන සිද්ධියත් එක්ක මෙවැනි තත්ත්ව කීපයක් වාර්තා වෙනවා. කොමුණත් මේ තත්ත්වයෙන් පස්සේ පොලිස්පතිවරයා යාපනයේ ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. මේ රෝහල් ගත වෙලා ඉන්න පොලිස් කොස්සාපල් වරුන් දෙදෙනාගේ සුවදුක් බලලා ප්‍රදේශයේ මහජන ක්‍රියාකාරීන් සහ ආගමික නායකයින් මුණ ගැසිලා ඔහු යම් ඉඟියක් කරලා තිබුණා. ප්‍රස්වාදය අවසන් කරා කියලා කිව්වට සියලු බීජයන් අවසන් වෙලා නැහැ. අවියවද සියල්ල බාර දීලා විනාශ කරලා ඉවරයි කියලා කියන්න බෑ. සිද්ධීන් කීපයක් වාර්තා වුණා. මේ කටයුතු මේ විදිහට යන්න දෙන්න බෑ කියලා ඔහු එකක් දැඩි ස්වරයකින් ආගමික නායකයන් ඉදිරියේ ප්‍රකාශ කළා. ඔහුගේ ඒ කියමන් අතර කැපිපෙනන කියමන බවට පත් වුණේ එල්ටීටී ත්‍රස්තවාදයේ පටන් ගත්තෙත් මේ විදිහට. ඒ දේම නැවත වෙනවා. දෙදෙනෙක් කතරංගුවට අරන් තියෙනවා මේ කෝපායකොස්සපල්ලුරුන් දෙදෙනාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්. පුද්ගලයින් 13 දෙනෙක් 14 දෙනෙක් පමණ මේකට ඇවිල්ලා තියෙනවා. 6-7 දෙනෙක් අඳුරගෙන තියෙනවා. ඒකින් දෙදෙනෙක් කතරංගුවට අරගෙන තිබෙනවා. නමුත් ප්‍රධාන සැකකරු ප්‍රදේශය අතහැරලා පලා ගිහිල්ලා කියලා තමයි කිව්වේ. දැන් අපි මේ සිද්ධිය ටිකක් පස්සට ගිහිල්ලා පසුවිපරම් කරලා බැලුවොත් මේක කලිනුත් මෙවැනි සිද්ධීන් කීපයක් සිද්ධ වෙලා ආවා. කල්ලියේ නායකයා ඇතුළු කීප දෙනෙක් කතරංගුවට අරගත්තා. ඒ කාලය ඇතුළේ යම් නිහඬියාවක් ආවා කල්ලියේ තිබුණා. නමුත් ආයෙම දෙවෙනි පෙළ ක්‍රියාත්මක වෙලා නැවතත් ආවා කල්ලිය සංවිධාන වෙලා සිද්ධ කරපු පළවෙනි ප්‍රහාරය තමයි මේ ප්‍රහාරය කියලා හඳුන්වනවා. කොමුණක් දැනට දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අවුරුදු 17-18 කියන වයස්වල තමයි ඔවුන් පසු වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන්න උතුරු පළාත බහර නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාගේ අධීක්ෂණ යටතේ කණ්ඩායම් 4ක් පත් කරලා තියෙනවා. ඒත් එක්කම පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදි නිලධාරීවරයාගේ අධීක්ෂණ යටතේ තවත් කණ්ඩායම් කිහිපයක් පත් කරලා තිබෙනවා. ඊයේ දිනේ පොලිස් විශේෂ කාර්ය බලකාය මේ ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් කරද්දී සැක කටයුතු විදිහට හැසිරුණු පුද්ගලයන් 3 දෙනෙක් වගේම අපරාධ ක්‍රියාවලට යොදාගත්තු යතුරුපැදි 4ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා කියලා වාර්තා වුණා. ඉතින් ඒ අනුව යාපනයේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන්න දවල් රෑ නොබලා දිවා රාත්‍රී දෙකේම සෝදිසි මෙහෙයුම් සිද්ධ කරන්න ඔවුන් සූදානම් කියලා කියනවා. ඒතරක් නෙමෙයි අලුත්ම සිද්ධියක් වාර්තා වෙනවා. ඒ තමයි ඊයේ සවස යාපනයේ අයකච්චි කියන ප්‍රදේශයේදී පුද්ගලයින් 4 දෙනෙකුට පහර දීලා කපා දමා තිබෙනවා කියලා යාපනයේ පළේ පොලිසිය මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. නමුත් මේ සිද්ධිය පෞද්ගලික ආරවුලක්ද සංවිධානාත්මක සිද්ධියක්ද කියලා තාම පැහැදිලි වෙලා නැහැ. මේ හවස සිද්ධ වෙච්ච සිද්ධියක් මේ අතරේ එවැනි දේ සිද්ධ වෙනවා දිලෘක්ෂි.
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම කාරණා අතරට සයිටම් එකතු වෙලා තියෙනවා. දැන් සැහෙන කාලයක් තිස්සේ නම් අපිත් දීර්ඝ වශයෙන් මේ සම්බන්ධව කතා බහ කරනවා අලුත් අලුත් තොරතුරු. දැන් ගිය සතිය වෙද්දී අපිට වාර්තා වෙන්නේ මේ මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට තවදුරටත් එරෙහිවීමෙන් ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් දින 5ක් තිස්සේ අරගෙන ගිය අරගලය මේකට යම් යම් අතිරේක පාර්ශ්වත් ඊට පස්සේ සම්බන්ධ වුණා. මේ අරගලයේ අවසාන ප්‍රතිඵලයේ විදිහට මොකක්ද අපිට වාර්තා වුණේ මේ මනෝජ්?
ඔව්, දවස් 5ක පාගමනක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මූලිකත්වයෙන් ආරම්භ කළේ නුවරින්. පහුගිය දවසේ දින 5ක පාගමන නිමාවට පත් කළා. අන්තිම දවසේ කඩවතින් පටන් අරගෙන කොළඹ කොටුවට ඇවිල්ලා පාගමන නිමාවට පත් කරා. ප්‍රධාන කාරණා විදිහට ඔවුන් මතු කරලා තිබුණා සයිටම් රජයට පවරා ගැනීම, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය පෞද්ගලීකරණය නොකිරීම, ඒත් එක්කම අත්අඩංගුවට ගත්තු ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කිරීම කියන ඉගිලීම් ඇතුළත් කළා තමයි මේ පාගමන සංවිධානය කරලා තිබුණේ. ඔමුණත් අවසන් දවස කඩවතින් පටන් අරන් කොටුවට එද්දී අපි දැක්කා කොටුව පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් යම් නියෝගයක් ලබා ගත්ත. අධිකරණ නියෝගයක්, ඒ අධිකරණ නියෝගය ශිෂ්‍ය ක්‍රියාකාරීන් 10 දෙනෙකු නම් කරලා තමයි අරගෙන තිබුණේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු, ඒත් එක්කම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඇතුළු කීප දෙනෙක්ගේ නමින් මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් අරගෙන තිබුණේ. ඒ සඳහන් කරලා තිබුණේ මහජන පීඩාවක් ඇති නොවන විදිහට, වාහන ගමනාගමනයට බාධාවක් ඇති නොවන විදිහට, රජයේ කාර්යාලවලට ඇතුළු නොවන විදිහට මේ කටයුත්ත සිද්ධ කරන්න ඕන කියලා. කොහොමනක් අන්තිම දවසේ අපි දැකපු සිදුවීම් කීපයක් තිබුණා. මේ පාගමන කඩවතින් ආරම්භ වෙලා එද්දී කැලණි විශ්වවිද්‍යාලය ඇසලදී වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය තමන්ගේ සංගමයේ බැනර සහිතව මේ පාගමනට එක්ුණා. අතරමඟදී ගුරු සංගම් ඇතුළු වෘත්තීය සමිති එක්ුණා. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජිතව එකතු වුණා. ඉතින් මේ අනුව කොළඹ කොටුවට එන අතරේ තවත් අධිකරණ නියෝගයක් අරගෙන තිබුණා. දෙවන අධිකරණ නියෝගයේ කොල්ලුපිටිය පොලිසියෙන් ඒ අනුව ඒකෙදී කියුණා ඇමරිකානු තානාපති කාර්යාලය, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සහ අරලියගහ මන්දිරයට ඇතුළු වීම තහනම් කරමින් තමයි මේ නියෝගය ලබාගෙන තිබුණේ. කොහොමනත් ඔවුන් කොටුවට ආවා. කොටුවට එනකන් ඔවුන් කිව්වේ නැහැ කොතනදී ඔවුන්ගේ රැස්වීම පවත්වන්නේ කියලා. අවසානයේදී පාර හරස් කරලා තනාගත්තු ජංගම වේදිකාවක තමයි අන්තිමට ඔවුන්ගේ රැස්වීම පැවැත්වුවේ. මේකදී අදහස් දක්වනවා අපි දැක්කා රජ වෛද්‍යන්තගාරයේ විදිහ සංගමය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි සමාජවාදී පක්ෂය, ඒත් එක්කම කබද්දු විපක්ෂය නියෝජනය කරමින් වාසුදේව රණායක්කාර මන්ත්‍රීවරයා මෙවැනි අය අදහස් දක්වනවා දැක්කා. ඒ විතරක් නෙමෙයි, ඒ අතරේ අර මොවුන්ගේ ඉල්ලීම අතර තිබුණනේ අත්අඩංගුවට ගත්තු ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන්න කියන එක. ඒ අත්අඩංගුවට ගත්තු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 5 දෙනාගෙන් 3 දෙනෙකු එදා දවසේ නිදහස් කරා. රුපියල් 10,000 ගානේ මුදල් ඇත, 1,05,000 ගානේ ශරීර ඇප ඇතුව නිදහස් කරා. නමුත් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු ලයිරු වීරසේකර සහ අන්තර්විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම් කරු පූජ්‍ය MPTA සුගතානන්ද ස්වාමින් වහන්සේ කියන දෙදෙනව ලබන 8 වෙනිදා දක්වා රක්ෂිත බැඳනාගාරගත කළා. ඒ අනුව දින 5ක පාගමන කොළඹදී తాවකාලිකව ජංගම ලොරියක් මත අටවාගත් වේදිකාවක රැළිය පවත්වලා ඔවුන්ගේ පාගමනේ කටයුතු නිමාවට පත් කළා.
උමාඔයේ ව්‍යාපෘතිය සම්බන්ධව තවත් වැදගත් කාරණාවක් අපිට මේ සතිය සඳහවෙද්දී අහන්නට ලැබෙනවා. උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ තියෙන මේ අඩුපාඩුකම් විමර්ශනය සඳහා නෝවිජයනු නියෝජිතවරයෙකුට මේ කාර්යය බාර දුන්නා. මේ නියෝජිතවරයා විසින් මේ තමන්ගේ විමර්ශන වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාර දෙනු ලැබුවා. මේ විමර්ශන වාර්තාවෙන් මොනවද හෙළි වුණු කරුණු කියන කාරණාවත් අපි ඊළඟට දැනගන්න කැමැති මනෝජ්.
බෙනට් ආගාඩ් නෝවිජයානු බොහෝ විද්‍යාඥයාට තමයි බාර දුන්නේ මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්න කියලා. ඔහු පසුගිය සිකුරාදා හවස ජනාධිපතිවරයාට මේ වාර්තාව බාර දුන්නා. උමාඔය ව්‍යාපෘතියේ කැණීම් සිදුවෙන අතරතුර ජනතා විරෝධය මත ඒක මතකට නවත්වලා මේ සම්බන්ධයෙන් සොයා බලන්න රජය යම් තීරණයක් කරගත්තා. අපි දන්නවා මහවැලි ව්‍යාපාරයට පස්සේ ලංකාවේ ආරම්භ කරපු විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය තමයි උමාඔය ව්‍යාපෘතිය. 2007 අවුරුද්දේ ඉරාන සමාගමක් ආරම්භ කළා. කිලෝමීටර 26ක් දිග උමංග ජලමාර්ග පද්ධතිය ඉදිකිරීම අතර ජලයේ කාන්දු වීමක් තමයි මේකෙදි ප්‍රධාන හේතුව බවට පත් උනේ. සංඛ්‍යා ලේඛනවල කියන දවසකට ජලයේ ලීටර කෝටි 10ක් උමංග පද්ධතියෙන් ජලය විදිහට පිටතට කාන්දු වෙනවා කියන දේ සඳහන් කළා. ඒ අතර ප්‍රදේශ විදිහට ගත්තත් අපි දැක්කා වැල්ලවායේ ඌව පරණගම, වැලිමඩ, හාලියල, බණ්ඩාරවෙල, ඇල්ල වගේ ප්‍රාදේශලේකම් කොට්ටාසවල මේ ලොකු ප්‍රශ්නයක් ජනතාවට සිද්ධ වුණා. එකතකින් නිවාස කඩා වැටිලා ගිලා බහැලා තවත් ප්‍රදේශවලට වතුර නැතුව ඒවට විසුණු විදිර කෝච්චියෙන් වතුර ගේන තත්ත්වාව මේ සියල්ල සඳහා බලලා නෝවිජ්‍යානු බොහෝ විද්‍යාඥයා ඔහුගේ නිරීක්ෂණයේ වාර්තාව ජනාධිපතිවරයාට බහර දුන්නා. ඔහු විශේෂයෙන්ම අවධානය යොමු කරලා තිබුණේ නිසි ශක්්‍යතා අධ්‍යයනයක් හරි පරිසර අධ්‍යයනයක් හරි කරන්නේ නැතුව ව්‍යාපෘති ආරම්භ කරපු නිසා තමයි ජල කාන්දුව සහ ජල මූලාශ්‍ර සිඳියාම සිද්ධ වුණේ. ඒ වගේම උමගේ නලයේ අර පිටතින් සිමෙන්ති ආලේප කිරීම ජලයේ කාන්දුව වළක්වන්න සිද්ධ කරපු සිමෙන්ති ආලේපේ ප්‍රමාණවත් නැහැ කියලා ඔහු සඳහන් කළා. කරලා ඔහුගේ නිර්දේශ විදියට ඔහු දීලා තිබුණේ තවත් කිලෝමීටර 4 මාරක කැණීම් කටයුතු සිද්ධ කරන්න තියෙනවා. ඊට කලින් වතුර ගෙන යන උමං නලේ මේ වක්‍රාකාර කොටසේ සිමෙන්ති ආලේප කරන එක විශේෂ යන්ත්‍ර භාවිතා කරලා සිද්ධ කරන්න ඕන. දැනට තියෙන සිමෙන්ති වලට වඩා ශක්තිමත් සිමෙන්ති වර්ගයක් භාවිතා කිරීමේ අවශ්‍යතාවය ඔහු සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ඉතිරි කැණීම් සිද්ධ කරනවා නම් ජනාවාසවලට යටින් සිද්ධ කරන්න ඕන, ඒක අත්‍යවශ්‍ය කාරණයක් කියලා ඔහුගේ නිර්දේශ අතර දීලා තිබුණා. මෙවැනි කාරණා තමයි ඉදිරිපත් කරලා තිබුණේ. ජනාධිපතිතුමත් ඒකට ප්‍රතිචාර දක්වලා තිබුණා. එතුමා කියලා තිබුණේ නිසි අධ්‍යයනයක් කරන්න නැතුව දේශපාලන තීන්දුවත් එක්ක කරපු ව්‍යාපෘතියක මේ ප්‍රතිඵල මේක අපිට ඉදිරියට කරගෙන යන්න හොඳ පාඩමක් කියලා. කොහොමනත් නෝවිද්‍යානු භූවිද්‍යාඥවරයා මේක ඉස්සරහට කරනවා නම් කරන්න ඕන කොහොමද කියන කාරණේ මතු කරපු නිසා මේක නවත්වන්න කියන දේ නෙමෙයි, වඩා විධිමත්ව කරන්න ඕන දේ කියන දේ තමයි නිර්දේශ වශයෙන් ඉදිරිපත් කරලා තුනේ. අපි දැක්ක ජනාධිපතිතුමා වුණත් මේ ජනතා විරෝධයෙන් පස්සේ අදහස් දක්වද්දී ජනතාවට පීඩාවට පත් නොවන ආකාරයට මේක කරන්න පුළුවන් නම් හොඳ ව්‍යාපෘතියක් කියලා අදහස් දක්වලා තිබුණා. ඒ අනුව නවත්වන තැනට නෙමෙයි කොහොමද කරන්නේ කියන තැනට තමයි මේ අදහස් වාර්තාවෙන් ඉදිරිපත් කරලා තිබුණේ නෝවිද්‍යානු භූවිද්‍යාඥවරයා.
තවත් විශේෂිත කාරණාවක් අපි දුටුවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ. ඒ තමයි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් විශේෂිත වූ විවාදයක් කැඳවලා තිබුණා. මේ විවාදයට ප්‍රමුඛ පෙළේ පක්ෂ කිහිපයක් නම් සහභාගී වුණෙත් නැහැ. විවාදයත් විවාදයට සම්බන්ධ නොවූ පක්ෂවල අදහසුත් අගමැතිවරයාගේ 40 වසක් සපිරෙන දේශපාලන දිවියේ පිළිබඳවත් අපි දැන් ඊළඟට ඉදිරිපත් කර මනෝජ්.
ඔව්, අක්‍රමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ජීවිතයට අවුරුදු 40ක් පිරීම නිමිති කරගෙන තමයි පසුගිය සිකුරාදා දවසේ පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වුණේ. කොමනක් මේ විවාදයට ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සහභාගී වුණේ නැහැ. කතානායකවරයා අඛණ්ඩව අවුරුදු 40ක් පාර්ලිමේන්තුවට යෝජනා කළ අගමැතිවරයාට සුභාශිංසන පළ කිරීමේ යෝජනාවට අවස්ථාව උදා කරලා දුන්නා. අපි දැක්ක පක්ෂ නායකින් අදහස් දක්වනවා සභානායකවරයා, විපක්ෂ නායකවරයා රවුෆ් හකීම් මුස්ලිම් කොංග්‍රසයේ නායකවරයා, නිමල් ශ්‍රීපාලසිල්ල ඇමතුමා මෙවැනි අය අදහස් දක්වනවා. ඉතින් ඔය අතරේ අග්‍රාමාත්‍යතුමා විශේෂයෙන්ම විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමා සහ ගාමිණි ජයවික්‍රම පෙරරක්කින ඇමතිවරයාවත් සීපත් කළ ඔවුන්ටත් පාර්ලිමේන්තු ජීවිතයට අවුරුදු 40ක් පිරීම පිළිබඳව රවුෆ් හකීම් අමාත්‍යවරයාත් විශේෂයෙන් සලහන් කළේ 2005 අවුරුද්දේ LTTE අඹලපෑමක් නොතිබුණා නම් ඔහු තමයි රටේ ජනාධිපති බවට පත් වෙන්නේ කියලා. නිමල් ශ්‍රීපාලසිල්ල ඇමතිවරයාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අදහස් දක්වමින් කිව්වා අග්‍රාමාත්‍යතුමා මොන ප්‍රශ්න තිබුණත් එකම ස්ථාවරයක හිටපු කෙනෙක්, ඔහුට අවශ්‍ය විදිහට ඔහුගේ මතේ මත පදනම් වෙලා ඔහු තීන්දුව තීරණ ගත්ත කෙනෙක් ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුභාශිංසන එක් කරන බව ඔහු සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් අගමැතිවරයා ඉන්න අතුරු අවසාන වශයෙන් කතා කළා. පියවරෙන් පියවර ඉදිරියට ඇවිල්ලා ආපු දේශපාලන දිවිය පිළිබඳව අදහස් දැක්වුවා. ඊට පස්සේ අග්‍රාමාත්‍යවරයා කිව්වේ විනය, ඉවසීම, ඊර්ෂ්‍යාව නැතුව වැඩ කිරීම, ජය පරාජය දෙකව සමලෙස භුක්ති විඳීම තමන්ගේ ජීවිතයෙන් තමන්ට දෙන්න පුළුවන් උපදෙස් කියලා ඔහු සඳහන් කළා. ඒ අකරින් විවාදයක් තිමාවටපත් වුණා පාර්ලිමේන්තු ජීවිතයට අවුරුදු 40ක් පිරීම නිමිත්තෙන් පැවැත්වුණු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන්.
ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් කරුණු කාරණා අපිට සවිස්තරාත්මකව සමීප කරන්නට මේ සතියේදීත් සම්බන්ධ වුණු මාධ්‍යවේදී මනෝජ් උඩිතියාවලට අපි ස්තුතිවන්ත වෙනවා. මනෝජ් බොහොම ස්තුතියි. අපි එhmenනම් ලැබෙන සතියේ සඳදා හමු වෙමු. ආයුබෝවන් ඔබට.
ස්තුතියි ලොක්ෂේ. ආයුබෝවන්.